हाँ राधिका मैडम,
बताना है कि तुमने
प्रश्न हंड
प्रश्न आनो करू बताना है कि तुमने विक्रम सिंह महात्मीय कांता लमा कटू अथवा सर्वबल गणी में अमात्य से असीमट अति प्रश्न आयक वर्ष दिदास दहन में सिट में दक्वा श्रीलंका भी सिद्धुई अति लमा अपचार हा लमा हिंसन संख्याव सह कांता अपचार सह कांता हिंसन संख्याव कोपमनत गर्व कथा नायक तुमने वर्ष दिदास दहन में जातिक लमा रक्षक अधिकारी वार्ता भी अति लमा अपयोजन संख्याव अटदास पांसीय पनस सटाई एवगेम दहनमे विषयट कांता उपकारक दुर्कथन सेवेट वार्ता वीयति कांता हिंसन फैमिली संख्या एकदास अटसिय हयाय देदास विस्स अटदास एकसिय हेट पहाय दुर्कथने मगिन तुंदास हत्सिय हत्या एकाय देदास विसी एके एकलोसदास एकसिय असु हताय दुरकथने हारदास नमसिय हत्या हायाय देदास विसी देके दहदास हारसिय अनु हताय दुरकथने देदास पांसिय तीस नामियाय देदास विसी तुने जातिक लमा आरक्षक अधिकारी वार्ता भी अत्ते नमदास हयसिय हत्या तुनाय दुरकथने देदास नमसिय अनु हुआय देदास विसियात्री जून सित मेदक्वा आरदास तुंसी असुवक अवित्ति बेनवा अपिट कंप्लेन सेवा गेम दुरकातने एकदास देसिय हायक अवित्ति नो देवनी प्रश्न देखा එම අපචාර හිංසන අතරින් මේ වෙන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති සංඛ්‍යාව කොපමණද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති ළමා අපචාර හා ළමා හිංසන සම්බන්ධ තොරතුරු වර්ෂයේ 2019 නඩු පවරා ඇති 176යි අදුක අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ 70ක් පමණි 2020 නඩු පවරා ඇත්තේ 132කට එවගේම අධිකරණයේ කරුණු පැහැදිලි කර ඇත්තේ 302කට නඩු පවරා ඇත්තේ 2021 123කට අධිකරණයේ කරුණු පැහැදිලි කර ඇත්තේ 489කට 2022 නඩු පවරා ඇත්තේ 20යි අධිකරණයේ කරුණු වාර්තා කර ඇති ප්‍රමාණය 386යි 2023 අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ 430ක් 2024 සිට මේ දක්වා අධිකරණයට කරුණු වාර්තා කර ඇති ප්‍රමාණය 86යි එතුමියගේ මෙම ඉදිරි පැමිණිලි තවදුරටත් සිදු කළ යුතු විමර්ශන කටයුතු පැවතී සමස්තයකට පත් කිරීම සහන සැලසීම් ප්‍රමාණවත් මැදිහත් වීම සහිතව අවසන් කිරීම ඉල්ලාස් කර ගැනීම ප්‍රමාණවත් තොරතුරු නොලැබීම අනාවරණය නොවීම විෂය පතයට අදාළ නොවීම අසත්‍ය හා වෙනත් හේතු යන වර්ගීකරණයන් යටතේ ගැනෙන අතර එම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ වන පරිදි කටයුතු අවසන් කිරීමටත් තවදුරටත් පවත්වාගෙන යා යුතු විමර්ශන පවත්වාගෙන යාමටත් කටයුතු සිදු කරනු ලැබේ ගරු කථානායකතුමනි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති කාන්තා අපචාර කාන්තා හිංසන සම්බන්ධ තොරතුරු කාන්තා ප්‍රඥප්තියට ආකාරව කාන්තා පැමිණිලි සම්බන්ධව විමර්ශන බලතල සහ කාන්තා වින්දිතීන් වෙනුවෙන් නඩු පැවරීමට හැකියාවක් හේවත් නෛතික බලයක් ජාතික කාන්තා කමිටුවට නොමැති බැවින් ලැබෙන පැමිණිලි අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඒහා සම්බන්ධ පහත ආයතන වෙත යොමු කරනු ලැබේ යොමු කරන ආයතනයේ පොලිස් ස්ථානය 2019 දී පොලිස් ස්ථාන වෙත 89ක්ද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නැත. නීති ආධාර කොමිෂන් සභාවට 115ක්ද ක්වාසි අධිකරණයට 204ක්ද 2020දී පොලිස් ස්ථාන වලට 182ක්ද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට 35ක්ද නීති ආධාර කොමිෂන් සභාවට 135ක්ද ක්වාසි අධිකරණයට 352ක්ද යවා ඇත. පොලිස් ස්ථාන වලට 2021දී 348ක්ද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට 78ක්ද නීති ආධාර කොමිෂන් සභාවට 151ක්ද ක්වාසි අධිකරණයට 10ක්ද යවා ඇත. ඒ වගේම 2022දී පොලිස් ස්ථාන වලට 195ක් සහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට 18ක් නීති ආධාර කොමිෂන් සභාවට 96ක් ක්වාසි අධිකරණයට 15ක් වශයෙන් යවා ඇත. 2023 289ක් පොලිස් ස්ථානවලට පොලිස් ළමා හා කාන්තා 44යි කාර්යාංශ මූලස්ථානයට නැත. නීති ආධාර කොමිෂන් සභාවට 93ක් ක්වාසි අධිකරණයට 11ක් 2024දී පොලිස් ස්ථානවලට 121ක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට 4ක් නීති ආධාර කොමිෂන් සභාවට 16ක් ක්වාසි අධිකරණයට 3ක් වශයෙන් යවා ඇත. තුන්වෙනි ප්‍රශ්නේ ඒ අතරින් සමතේකට පත්වී ඇති සංඛ්‍යාව කොපමණද යන්න වෙන්වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නේද? ඔව්, මේ සභාවට වෙන්වෙන් වශයෙන් සමතේකට පත්වී ඇති ළමා අපචාර ළමා හිංසන සම්බන්ධ තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දක්තපද්ධතියට අනුව සමතේකට පත්වී ඇති ළමා අපචාර හා ළමා හිංසන පිළිබඳ තොරතුරු පහත පරිදි දැක්වේ. 2019දී 359ක් 2020දී 341ක් 2021දී 709ක් 2022දී 279ක් 76ක් 2023දී 309ක් 2024 ජූනි දක්වා 59ක් සමතකයට පත්වති කාන්තා අපචාර හා කාන්තා හිංසන සම්බන්ධව තොරතුරු. ඉහත ප්‍රශ්නයට අදාළව ඒ ආයතන වෙත යොමු කිරීමෙන් පසු එම අමාත්‍යංශ සතු වාර්තාව අනුව 2009 සිට 2024 දක්වා සමතයකට පත්වති කාන්තා අපචාර හා හිංසන සම්බන්ධව පැමිණි සංඛ්‍යාව පහත පරිදි දැක්කේ. 2019දී 125ක් 2020දී 225ක් 2021දී 424ක් 2022දී 215ක් 2023දී 217ක් 2024 ජූනි දක්වා 71ක්. මේ සමග මම සභාගත කරනවා 2009 වර්ෂයේ සිට 2024 දක්වා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලද ළමා අපචාර හා ළමා හිංසන සම්බන්ධයෙන් පහත වර්ගීකරණයන් යටතේ වන සවිස්තරාත්මක වාර්තාව. ගරු කථානායකතුමනි, මේ වාර්තාව මම සභාගත කරනවා. මේ ඉතාම වැදගත් එකක්. එම නිසා එම වාර්තාව යවනවා. මම මේ සඳහා ගරු මන්ත්‍රීතුමිය, රාජිකා මන්ත්‍රීතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා වැදගත් ප්‍රශ්නයක් ඇසීම ගැන. මම මේකේ සාරාංශය කෙටියෙන්ම කියනවා, කාලය ඉතුරු කරගන්න ඕන නිසා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි වාර්තාවන අතර ඒ සඳහා ආකාර කීපයකි. 19 29 ළමා උපකාරක දුරකථන සේවය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කෙලින්ම ගිහිල්ලා ඒ අවට තියෙන පොලිස් ස්ථානවලට ගිහිල්ලා ගෘජුව තමන්ගේ පැමිණිල්ල කිරීමට අවස්ථාව ලබා දෙන සෑම පොලිස් ස්ථානයකම අපි ඉල්ලා හිටලා තියෙන ගරු කථානායකතුමනි, වෙනම කොටසක් වෙන් කරලා කාන්තාවකට අවශ්‍ය දරුවෙකුගේ ප්‍රශ්නයක් කියන්න අවශ්‍ය වුණාම පොලිසියට ගිහිල්ලා තමන්ගේ ආත්ම ගෞරවයත් රැකගෙන ඒ පැමිණිල්ල කරලා තමන්ගේ ජීවිතයට වෙලා තියෙන තර්ජනය ගැන පොලිසියට දැනුම් දෙන්න. එවැනි ස්ථාන දැන් මේ වෙන විටත් සෑම පොලිස් ස්ථානයකම අපි ඉල්ලීම් කරලා තියෙනවා. ඒගොල්ලෝ පවත්වාගෙන යනවා වෙනමම කොටසක් මේ කාන්තාවන් වෙනුවෙන්. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට බලවපසරයට ගැන දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් අපරාධ වැරදි සහ ළමා හා යෞවන ආඥා පනත අධ්‍යාපන ආඥා පනත ආදීන් සහ 19.98 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතේ සඳහන් ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් බාරගනු ලබන අතර එම පැමිණිවල ඉදිරි කටයුතු සඳහා සෑම පොලිස් ස්ථානයක්ම අධ්‍යාපන අමාත්‍යාංශය කම්කරු දෙපාර්තමේන්තු ආදී දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ වෙත අපි ගෘජුවම පැමිණිලි කරන අතර ඒවා ගැන සොයා බලනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අපචාර අපයෝජන නඩු ප්‍රමාද වීම වැළැක්වීම පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත කරන ලද ඉල්ලීම යටතේ 2021/6/28 චක්‍ර ලේකේ 446 යටතේ මේ වන විටත් අධිකරණවල ළමා අපයෝජන නඩු විභාග කිරීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී තිබේ. තවදුරටත් දිස්ත්‍රික් ආරක්ෂක අධිකාරිය විසින් සිදු කර ඇත. ළමුන් පිළිබඳ නඩු ඇසීමේදී ළමයාට ප්‍රමුඛත්වය දීමත් ළමයාගේ මානසික තත්ත්වය ගැන සලකා බලා දරුවා ආරක්ෂා වන පරිදි එම නඩු කටයුත්ත කළ යුතු බවටත් මා විසින් යෝජනා කර ඇත. එසේම කාන්තා හිංසන වළක්වා ගැනීම, වින්දිතයන්ගේ රැකවරණය සැලසීම හා සමස්තකරණයේ උදෙසා කාන්තා ළමා කටයුතු හා සමාජ සැලවීම යටතේ ජාතික කාන්තා කමිටුව ක්‍රියාත්මක වේ.
හරි, බොහොම ස්තුතියි අතිනි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමිය.
මිලන් ජයතිලක මැතිතුමා.
හා. කතානායකතුමනි.
දීවර මැතිතුමාගෙන් ඇසීමට
ஆனா உண்டு சர்வதேச சந்தையை இலக்காக கொண்டு அலங்கார மீன் வளர்ப்பு கைத்தொழிலில் ஈடுபடுகின்ற நபர்களின் எண்ணிக்கை எத்தனை என்பதையும், வளர்ப்பவர்கள் 7,144, ஏற்றுமதியாளர்கள் 60, மீன் வளர்ப்பு இடங்கள் 630, ஏனிய உதவியாளர்கள் 140, மொத்தமாக 7,974. ஆனா 2, வருடம் ஒன்றில் ஏற்றுமதி செய்யப்படும் அலங்கார மீன்களின் எண்ணிக்கை எத்தனை என்பதை, 2019 548.8 மெட்ரிக் டன் வருமானம், ஏறக்குறைய 2,908.3 மில்லியன், 2020 மெட்ரிக் டன் 456.5 மில்லியன், 2,408.7, 2021 1,139.3 மெட்ரிக் டன், 4,183.6 மில்லியன், 2022 463.7 மெட்ரிக் டன், 7,135.5 மில்லியன், 2023 533.5 மெட்ரிக் டன், 8,631.1 மில்லியன், 2024 ஜனவரி முதல் மே வரை 240.7 மெட்ரிக் டன் வருமானம், 3,136.2 மில்லியன். ஆனா 3, வளர்ப்போர்களுக்கு தேவையான அலங்கார மீனின் தாய் மீன்கள் மற்றும் ஏனி அபிவிருத்தி தேவையான வாய்ப்புகளையும் இலங்கை தேசிய நீர்வள உயிரின சைகை அபிவிருத்தி அதிகார சபைக்குரிய நிலையங்களின் மூலம் பெற்றுக் கொடுத்தல், தொழிலில் ஈடுபடுபவர்களுக்கு தேவையான தொழில்நுட்ப அறிவை வழங்குதல், உள்ளூர் அலங்கார மீன் கைத்தொழிலை மேம்படுத்த கல்வி மற்றும் வர்த்தக கண்காட்சிகளை நடத்தல், உள்ளூர் செய்கையாளர்களுக்கு தேவையான மீனின உணவினை உற்பத்தி செய்து அவர்களுக்கு வழங்குதல், பாடசாலை மாணவர்களுக்கிடையே அலங்கார மீன் கைத்தொழிலை மேம்படுத்துவதற்கு பாடசாலை மட்ட அலங்கார மீன் சங்கங்களை ஸ்தாபித்தல், வருடாந்த அனுமதி பத்திரம் வழங்குவதன் மூலம் தொழிலை ஒழுங்குபடுத்தல், ஆபத்தான மீன் இறக்குமதிகளை தடுப்பதற்கான நடவடிக்கைகளை முன்னெடுத்தல், ஏற்றுமதி செய்வதற்கு ஏற்புடைய மீனின இனப்பெருக்கத்திற்கு நடவடிக்கை எடுத்தல், மாவட்ட மட்டத்தில் அலங்கார மீன் சார்ந்த சங்கங்கள் அமைக்கப்பட்டுள்ளதுடன் அவற்றிற்கு தேவையான சந்தை தொடர்பாளர்கள் மற்றும் தொழில்நுட்ப ஆலோசனைகளை வழங்கல் போன்ற வேலை திட்டங்கள் செயல்படுத்தப்பட்டு வருகின்றன. அடுத்தது இன்றேல் ஏன் ஏற்புடையதன்று
ගරු කතානායකතුමනි ගරු අමාත්‍යතුමාට මා ස්තුතිවන්ත වෙනවා පිළිබඳව පැහැදිලි කිරීම විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මේ වෙනකොට බිම් මට්ටමේ මේ පහත අපේ ඉන්න ව්‍යවසායකයන්ට මේ හරහා තමන්ගේ ව්‍යාපාරයේ කුඩා කර්මාන්තය ඉඳන් විශාල කර්මාන්තයක් දක්වා ගෙන යනකොට ඒ තියෙන අර්බුද විසඳන්න අපි දන්න විවිධ වැඩසටහන් අමාත්‍යංශ හරහා හදලා එවනවා. නමුත් මේ අයගේ දැනුම කළමනාකරණය සහ ඒ පද්ධතිය දියුණු කිරීමේ වැඩපිළිවෙලට මීට වඩා දායකත්ව වැඩසටහනක් හදලා අපිට ඒක ගමට ගෙනියන වැඩපිළිවෙල හදන්න අවශ්‍යයි කියන අවශ්‍යතාවය අපි දකිනවා. ඒ වගේම අපි ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වෙනකොට කරගෙන ආපු ව්‍යාපෘති පිළිබඳව. නමුත් ඒ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි මට්ටමේ වැඩපිළිවෙලක් මොකද නිලධාරී සියලු දෙනාම මේ පිළිබඳව සෑහීමෙන් කටයුතු කරනවාද කියන එක පිළිබඳව සොයා බලන නැවත අධීක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
நன்றி கௌரவ உறுப்பினர் அவர்களே, உங்களுடைய கருத்துக்கள் கவனத்தில் எடுக்கப்படும். விரைவில் நாங்கள் அமைச்சு மட்டத்தில் சந்தித்து கலந்துரையாடி உங்களுடைய கருத்துக்களை உள்வாங்கி அதை மேலும் முன்னெடுப்பதற்கான முழு முயற்சியில் எடுப்போம் என்பதை இந்த சந்தர்ப்பத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். நன்றி.
சுமித் தொடுக்குமுறைமா?
ஆமாம் சார்.
வெளிந்தகா வாணிஜ்யம் எமத்துமா?
අයන්න එක සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ ඇති කුකුළු ගොවිපළ සංඛ්‍යාව 22,084 කි. ඒවායේ සාමාන්‍ය බිත්තර නිෂ්පාදනය 2023 වර්ෂයේ බිත්තර මිලියන 2047යි, 2024 වර්ෂයේ මැයි වනතෙක් බිත්තර මිලියන 1073යි. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික ඒක පුජ්‍යල බිත්තර පරිභෝජනය 99.74යි. ශ්‍රී ලංකාවට ආනයනය කර ලබන බිත්තර සංඛ්‍යාව 2023 වර්ෂයේ මිලියන 168.5යි, 2024 වර්ෂයේ මැයි වනතෙක් මිලියන 65.18යි. අයන්න දෙක බිත්තර සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම අනුව වෙළඳපොළ බිත්තර මිල උච්චාවචනය වේ. එබැවින් ඉල්ලුමට සරලන සැපයුමක් දේශීය නිෂ්පාදන තුළින් සැපීම සඳහා නිෂ්පාදන ප්‍රශස්ත මට්ටමක පවත්වා ගත යුතු වේ. ඒ සඳහා අවශ්‍ය මවුසතුන් අත්‍යවශ්‍ය සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීම සිදු කරනු ලබයි. ඒ සඳහා සෑම වසරකම අවසන් කාලතු තුළදී ඉදිරි වර්ෂයේදී ආනයනය කිරීමට අවශ්‍ය මව් සතුන් සංඛ්‍යාව පුරෝකථනය සිදුකර ආනයනය කිරීමට සිදු කරනු ලැබේ. එසේම කුකුල් ආහාර ප්‍රමාණයද මෙලෙස ඇස්තමේන්තු කර නියමිත ප්‍රමිති ඉන්දු සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කරනු ලැබේ. ශ්‍රේෂ්ඨ සමීක්ෂණ මගින් ගොවිපළ ගැටළු හඳුනාගෙන නිෂ්පාදන මිල පහළට ගෙන ඒමට කටයුතු කරනු ලැබේ. මෙහිදී බීජ රක්ෂණාගාර අභිජනක ගොවිපළ තුළ බෝවන රෝග පැතිරීම වැළැක්වීමටත් ජෛව ආරක්ෂණ විවිධාන නිසි පරිදි පවත්වාගෙන යන්නේද යන්න තහවුරු කිරීමටත් දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් එම පරීක්ෂ ආවේශනය කරනු ලැබේ.
ඇමතුමා, ඔබතුමාගේ ප්‍රශ්නය දැනගන්න ලැබුණා. ගිය වර්ෂයට කලින් වර්ෂයේ මිලියන 168ක් බිත්තර ආනයනය කරා කියලා. මං හිතන්නේ විශාල ඩොලර් ප්‍රමාණයක් පිටරට යනවා. එතකොට ඔබතුමාගේ අමාත්‍යංශයත් ඒ වගේම කුෂ්කර්ම අමාත්‍යංශයත් ඒකාබද්ධ වැඩසටහනක් හදන්න බැයිද? බිත්තර නිෂ්පාදනය වැඩි කරගන්න අපේ රටේ මීට වඩා බිත්තර ආනයනය කරන්නේ නැතුව?
ඔව් මන්ත්‍රීතුමා, ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ බිත්තර ආනයනය කරන්නේ නැතුව මේ රටේ නිෂ්පාදකය හරහා මේ අවශ්‍ය කරන සැපයුම සපයා ගැනීම. නමුත් අවාසනාවකට කොවිඩ් වසංගතයත් ඒ වගේම රටේ තිබ්බ ආර්ථික අර්බුදය තුළ සංචාරක ව්‍යාපාරයේ හෝටල් කර්මාන්ත වැසීම තුළ ඒ වගේම කර්මාන්ත ශාලාවලට අවශ්‍ය කරන බිත්තර ලබා නොගැනීම තුළ මේ ව්‍යාපාරයේ විශාල වශයෙන් කඩාවැටෙනවා. විශේෂයෙන්ම මේ 22,000ක් වැනි ගොවිපළ ප්‍රමාණයක් තියෙන ගොවිපළවල වලින් 50%කටත් වැඩි ප්‍රමාණයක් ගොවිපළවල් වැහුණා. එතකොට ඒ තුළ විශාල වශයෙන් නිෂ්පාදනයේ කඩාවැටීමක් සිදු වුණා. ඒ තුළ බිත්තර මිල වැඩි වුණා. මේ තුළ තමයි අපිට ඒ බිත්තර මිල විශාල වශයෙන් ඉහළ යාම තුළ අපිට ආනයනය කිරීම කරන්න සිදු වුණේ. අපි දන්නවා රටේ 2023 අවුරුද්ද අපේ සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් නැවත උඩට ආපු වර්ෂයක්. එතකොට ඒ තුළ නැවත බිත්තර පරිභෝජනය වැඩි වෙන්න කටයුතු උනත් නිෂ්පාදනයේ තරම් වේගයෙන් වැඩි වුණ නැහැ. ඒ නිසා තමයි අපි තීන්දුව කරේ බිත්තර ආනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න. ඒ වගේම තමයි අපි හැමදාම විශ්වාස කරපු දෙයක් තමයි විශේෂයෙන්ම පොඩි නිෂ්පාදකයා සුළු හා මධ්‍ය පරිමාණ සත්ව මේ බිත්තර ගොවිපළවල් වලට විශාල වශයෙන් වැඩි දියුණු කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕනයි කියන්නේ. මොකද හේතුව ඒ අය හිටියොත් කවදාකවත් මෙච්චර මිල වැඩි කරන තත්ත්වයට මහ පරිමාණ ගොවීන්ට යන්න බෑ. ඒ තුළ තමයි අපි විශාල වශයෙන් මේ සඳහා මැදිහත් වුණා. විශේෂයෙන් මෙයාට තිබ ප්‍රශ්නේ තමයි මව් සතුන් මේ රටට ගෙන්වා ගැනීම. ඒ වගේම සත්ව ආහාර විශාල වශයෙන් මිල ඉහළ ගියා. ඩොලර් නැතිවීම තුළ ඒ වගේම ඩොලරේ අගයට වැඩිවීම තුළ මේ සත්ව නිෂ්පාදන සඳහා විශාල වශයෙන් බලපෑවා. ඒ සියලු දේට අද වෙදී සාධාරණ උත්තරයක් ලබා දීලා තියෙනවා. මම හිතන්නේ 100%ක් ඒ උත්තරේ සාර්ථකයි කියලා. නමුත් 80%ක් 90%ක් ඒ සඳහා අපි අවශ්‍ය කරන පියවර ගත්තා. දැන් බිත්තර නිෂ්පාදනයේ යථාර්ථයට ආවත් පහුගිය කාලයේ මේ සංචාරක ව්‍යාපාරය සහ නැවස හෝටල් වලට පාවිච්චි කරන බිත්තර ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම කුකුල් මස් සහ මාළු පරිභෝජනය කරන්න මිනිසුන්ට යම් ප්‍රමාණයේ අධික මිල නිසා වැඩිපුර බිත්තර ප්‍රමාණය පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා බිත්තර සඳහා අධික ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. ඒ තුලත් බිත්තර නිෂ්පාදනය අපිට ඕන තත්ත්වයට පවත්වා ගන්න බැරි වෙලා තියෙන නිසා ඒ කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් ඊයේ මම ගියා බිත්තර රුපියල් 35ක මිලකටත් සමහර තැන්වල ඇවිල්ලා තියෙනවා. ඒ ගාන තියෙනවා. ඇත්තටම අපිට බිත්තර ආනයනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ මිල වැඩි කරගන්නවා, අසාමාන්‍ය මිල වැඩි කිරීමක් වුණොත් තමයි අපිට බිත්තර ආනයනය කරන්න සිදු වෙන්නේ.
ගරු ඇමතුමනි, විශේෂයෙන්ම ඔබතුමාගෙන් දැනගන්න කැමති, ඇත්තටම බිත්තර මිල පාලනය කිරීම සඳහා පිටරටින් බිත්තර ආනයනය කරනවා වගේම ඔබතුමාලට බැයිද? දැන් වෙනම අමාත්‍යංශයක් තියෙනවා, පස් සම්පත් අමාත්‍යංශය අපේ රටේ. එතකොට පස් සම්පත් අමාත්‍යංශය හරහා මම දන්න විදිහට ජාතික පස් සම්පත් සංවර්ධන මණ්ඩලයට තියෙනවා අක්කර 28,000ක්. අපි දැකලා නැහැ ඉතිහාසයේ පුරාම එහෙම වැඩසටහනක් හදලා තියෙනවා. බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්. අපට විශාලම ගැටලුව වුණේ ඩොලර් හිඟකම. ඉතින් ඩොලර් ලබා ගන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ නිෂ්පාදනය වැඩි කරගෙන අපට ඕනනම් අපනයන දක්වා යන්න පුළුවන්. ඉතින් ඔබතුමාගේ අමාත්‍යංශයත් කුෂ්කර්ම අමාත්‍යංශයත් එකට ඒකාබද්ධ වෙලා මෙවැනි වැඩසටහනක් කරන්න නැතුව පරක්කු කරන්නේ මේ අපිට පොඩි ගැටලුවක් තියෙනවා මේ ආනයන වලට විශාල වශයෙන් නැඹුරු වීමටද කියලා.
මන්ත්‍රීතුමා ඇත්තරම වෙනදා මාත්‍යංශයේ පැත්ත ගොඩක් බලන්නේ පාරිභෝගිකයා කෙරෙහි පාරිභෝගිකයා පැත්ත. නමුත් කෘෂිකර්මාන්තය හා පස්සම්පත් අමාත්‍යංශයේ බලන්නේ නිෂ්පාදකයා සහ ඒ අයගේ ගොවිය දිහා තමයි බලන්නේ ඇත්ත වශයෙන්ම. ඒතකොට අපිට ඉල්ලුමක් තියෙනවා නම් ඒ ඉල්ලුමට අවශ්‍ය කරන සැපයුම ලබා දෙන්න ඒ අයගේ ඔබතුමා කිව්වාගේ සැලැස්මක් තියෙන්න ඕන. එතකොට අපි හැමතිස්සෙම එයාට කතා කරලා ඒ වගේම දැනුවත් කරනවා මේ නිෂ්පාදනය වැඩි කර ගැනීමට වැඩපිළිවෙලක් හදන්න කියන එක. හැබැයි අපි කොයි වෙලාවෙවත් අපි විශ්වාස කරන්නේ නැහැ. රජයේ කොච්චර ඉඩම් තිබ්බත් රජයට මේ විශාල මහ පරිමාණයේ ගොවි පළවල් පවත්වාගෙන යන්න පුළුවන් කියන එක. මොකද පෞගිය කාලේ දැක්ක අපි අපේ රජයේ පවත්වාගෙන ගිය ගොවි පළවල් වල විශාල වශයෙන් ප්‍රශ්න ඇති වෙලා ඒ ගොවි පළවල් කඩා වැටෙන තත්ත්වයට පත් වුණා. ඇත්තටම මේවා පෞද්ගලිකාංශයත් එක්ක එක්ක හවුල් ව්‍යාපාර මට්ටමින් මේ ඉඩම් ටික දීලා මේ ගොවි පළවල් දීලා මොන හෝ වැඩපිළිවෙලක් හදන්න උන ඒ අය ඒ කටයුතු සඳහා අනිවාර්යෙන් මැදිහත් වෙනවා. නැතුව මේ රටේ මේ නිෂ්පාදනය වැඩි කරගෙන ඇත්තටම ඔබතුමා කිව්වා වගේ හරි දැන් ලෝකේ අපිට අපනයනේ සඳහා අවස්ථාව තියෙනවා. කුකුල් මස් උදාහරණයක් ගත්තොත් අපේ රටේ කුකුල් මස් නිෂ්පාදනය ඉතාමත් හොඳ ප්‍රමිතියක් ඇතුව නිෂ්පාදනය කරන මට්ටමට ප්‍රධාන සමාගම් කීපයක් හොඳ මට්ටමේ නිෂ්පාදන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බිත්තරත් එහෙමයි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ලංකාවේ පරිභෝජනයට විතරක් නෙමෙයි අපනයනේ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි හදාගන්න ඕන. ඒයට අපි හැමතිස්සෙම දන්නුම් කරලා තියෙනවා මේ නිෂ්පාදනය වැඩ කරන වැඩපිළිවෙලක් හදන්න කියන එක.
කොහොම ඉස්සුටි තිස්සත් නායක මැතිතුමා
අහනවා
ප්‍රශ්න. විශිකර්ම මැතිතුමාගේ ප්‍රශ්නේ. තිස්සත් නායක මැතිතුමා ප්‍රශ්නේ අහන්න.
ආසයක් කල්ලිල්ලන.
ආසයක් වන් මාත්. විසි හත දෙක යටතේ ප්‍රශ්නය ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා. දෙවනි වටයක් නෑ.
සෙකන්ඩ් රවුන්ඩ් යෝල් ඩින් ගෝ.
බුදුමයි ප්‍රශ්න.
ගරු ඇමතුමා මේ දවස්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ මට්ටමින් රැකියාව විරහිත උපාධිධාරීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි ඔබතුමාට කිව්ව දැන් මාස ගණනාවකට පෙර මේ 50,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා රැකියාව විරහිත උපාධිධාරීන්. ඒ අය වෙනුවෙන් විධිමත් වැඩසටහනක් රාජ්‍ය සේවයේ රාජ්‍ය නොවන පෞද්ගලික අංශයේ. මොකද රැකියා ප්‍රශ්නයට අපි විසඳුමක් ලබා දෙන්නට ඕනේ. ඒක පිළිබඳව විධිමත් පිළිතුරක් අපේ ප්‍රශ්නවලට ලැබුණේ නැහැ. රැකියා විරහිත උපාධිධාරීන් 50,000කට ක්‍රියාත්මක වෙන වැඩසටහන මොකක්ද? රාජ්‍යංශෙත් පෞද්ගලික අංශෙත් මේ රැකියා විරහිත උපාධිධාරීන් කොහොමද ඒ අයගේ ජීවනෝපාය ජීවිකාව ආදායම් මාර්ගයේ ශක්තිමත් කරන්න වැඩ කටයුතු කරන්නේ? ඉතින් මේ ප්‍රශ්නවලට උත්තර නැහනේ ඇමතිතුමා. දැන් මෙහෙමයි ඔබතුමා තරහ ගන්න එපා. ඔබතුමා සභානායකතුමා
කාලේ කොට්ටාස් මට
නැහැ
වර්ගීකරණය කළා. ඒ ඇයට පුහුණුවක් අවශ්‍ය නම් පුහුණුවකුත් ලබා දීලා රැකියා ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි පටන් අරන්
තියෙන්නේ. ගරු ඇමතිතුමනි වගකීමෙන් කියන්න කැමති කිසිම පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරලා නැහැ. මේ මෑතකදී සති කිහිපයක් පෙර තමයි මේ උපාධිධාරීන් ලියාපදිංචි කරන්නට කටයුතු කරලා තින්නේ රැකියාව විරහිතයි. ඒතර මම අහන්න කැමති මොනවද මෙච්චර කල් ආණ්ඩුව කරේ? ඇයි මේ සැප්තැම්බර් 21 වෙනිදා කටළඟ තියාගෙන මේ ලියාපදිංචි කරන්නේ? මේ ඊට ඉස්සෙල්ල කරන්න තිබ්බනේ 50,000 උපාධිධාරීන් මහපාරේ රස්සා නැහැ. මොකද
අවස්ථාව ලැබුණොත් පුළුවන් නේ කරන්නේ?
මොකද කියන්නේ
අවස්ථාව ලැබුණොත් පුළුවන් නේ කරන්නේ?
ගරු ඇමතිතුමා අවස්ථාවත් ලැබෙනවා, වැඩෙත් කරනවා, උපාධිධාරීන්ගේ ගැටලුව විසඳනවා. නමුත් මං අහන්නේ ඇයි මේ ඇස් බැඳුම් වැඩ කරන්නේ සැප්තැම්බර් 21 මේ කටළඟ තියාගෙන? ඇයි මේ රවට්ටන්නේ? කාවද අඳවන්නේ? මොනවද මෙච්චර කල් කරේ? 50,000ක් එකතු මේ 50,000 ගාන එකතු වෙනකන් හිටියද?
එන්න ඕනේ. ගරු කථානායකතුමනි අවුරුදු දෙකක් මොකද්ද කළේ කියලා අහනවා. අවුරුදු දෙකක් තිස්සේ කරපු එවෙන් තමයි ගිද්දන්ට සති දෙකකට පෙර මේ ආර්ථික ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් බිල් එක අනිත් බිල් එක පාස් කළේ. ඒකට ඔබතුමන්ලගේ සහයෝගයත් ලැබුණා. ඒකේ තියෙන සම්පූර්ණ ක්‍රියාත්මක කරපු ආර්ථික වැඩපිළිවෙල 2022 අප්‍රේල් මාසයේ බංගලොත් කිව්ව රටේ කිසිදු විදේශාධාරයක් නැතුව භාණ්ඩාගාරයේ එක ඩොලර් එකක් නැතුව ද්‍රවශීලතාවයේ බිඳුවට වැටලා තිනකොට තමයි මෙතෙන්ට ගෙනල්ලාද මෙතෙන්ට ගෙනල්ලා තින්නේ. එතකොට මේ කාර්ය තුලදී මේ රටේ ආර්ථිකයේ තිබුණ තැනින් ඉහළට ගෙනේම තමයි මේ කළා තින්නේ. ඉතින් ඒක නිසා අපිට ඒකට ඉඩක් ඕනේ. ඉතින් ඒ ටික සැලසුම් කරලා තිනවා අපි. අත්‍තරම මම යෝජනා කළා මීට අවුරුදු කීපයකට පෙර උපාධිධාරීන් අපිට පුළුවන් UGC කේ තොරතුරු දත්තයන් ගන්න වර්ෂයකට පිට වෙන සංඛ්‍යාව උපාධිය වර්ගයන්. ඒවා සම්පූර්ණයෙන්ම සැලසුම් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක. ඉතින් කෙසේ වෙතත් වැඩපිළිවෙලක් ආරම්භ කළා තිනවා ශනිකව කෙටි කාලයක් තුලදී දෙන්න බෑ. ඒක රටේ අනිත් ආර්ථික ප්‍රගමණයත් එක්ක බද්ධ වෙලා තමයි ඒක වෙන්නේ.
ඔබතුමාගේ ප්‍රශ්නය
මම ඔබතුමාව අපහසුතාවයට ලක් කරන්නේ නැහැ. හැබැයි ඔබතුමාත් උත්තර දෙනකොට ඔබතුමා මතක තියාගන්න බොහෝ දෙනෙක් එක සසඳනකොට ඔබතුමා මම විශ්වාස කරන්නේ උගතෙක් හැටියට. හැබැයි ඔබතුමාම දැන් කියනවා ලියාපදිංචියක් අවශ්‍ය නැහැ. ඇත්තටම UGC එකෙන් තොරතුරු ටික ගන්න තිබ්බයි කියලා. ඒකනේ ඇත්ත කතාව. ඇත්ත කතාව ඒ අවුට් වෙන ප්‍රමාණය දන්නවා. හැබැයි ඔබතුමන්ලා හිටියා ජනාධිපතිවරණයක් කටළඟට එනකන් අඩුම ගානේ වැඩපිළිවෙලක් පටන් ගන්න නෙවෙයි ලියාපදිංචි කරන්න. ඉතින් මං කියන්නේ ඔයගේ දේශපාලන විද්‍යා කරන්න එපයි කියන එකයි මගේ යෝජනාව.